මීළඟට ගෞරව ටිලානාර සමත්තුමා ඔබතුමාට විනාඩි 25ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද දිනේ බොහෝ කතිකයන් විවිධ දේවල් ප්‍රකාශ කරුවා. මං හිතන්නේ මම සමහර ප්‍රකාශවලට උත්තර දෙන්න ඕනේ. පළවෙනියෙන් එක කතික ප්‍රකාශ කෙරුවා, අපි මේ මර්ධනය කරනවා, අපි පෙළපාලි වලට ගහනවා, කාටවත් එළියට බහින්න දෙන්නේ නැහැ කියලා. නමුත් අපි සියලු දෙනාටම මතක ඇති, ගිය අවුරුද්දේ මයි මාසයේ සිට වෙච්ච සිදුවීම් මේ රටේ. එතකොට අපි ජූලි මාසයේදී ජනාධිපතිතුමාවත් මාරු වුණා. එදා අපිට තීරණයක් ගන්න සිද්ධ වුණා, මේ මෙහෙම දිගටම මේ තත්ත්වයෙන් තියාගෙන යන්න ඉඩ දෙනවද, නැත්නම් අපි ඒක වෙනස් කරනවද කියලා. ඉතින් මම අමාත්‍යතුමා හැටියට මම මේ ජනාධිපතිතුමත් එක්කත් කතා කරගෙන පළවෙනි තීරණය මට ගන්න උනේ අපි ගෝඨා ගෝගම අයින් කරන එක. එදා ඉඳලා අපි ඒ තීරණ ඒ විදිහට අරගෙන සියලු ප්‍රශ්න විසඳුවා. බොහොම ක්‍රමානුකූලව තියෙන මේ කොළඹට විදේශිකයෙකුට එන්න බැරි තත්ත්වයක් තිබුණේ, ඒ සියලු දේ නැති කරලා අපි දැන් සාමකාමි තත්ත්වයක් උදා කෙරුවා. ඒ දවසල ජනාධිපති මන්දිරයට, ජනාධිපති කාර්යාලයට, අල්ලියගහ මන්දිරයට මිනිස්සු ඇතුල් වෙලා බඩු කඩලා එවැනි තත්ත්වයක් මේ රටේ තිබුණේ. ඉතින් අපි එතනින් පටන් ගත්ත එක අපිට මට තීරණය කරන්න වුණා පොලිසිය බාර ඇමති හැටියට කොච්චරක් දුරට අපි ඉඩ දෙනවද මේ උද්ඝෝෂණ කියලා. ඉතින් අපි සියලු දෙනාටම කිව්වා, එක තැනකට ඇවිල්ලා එක උද්ඝෝෂණයක් කරනවා නම් ඕනෑම දෙයක් ගැන අපිට ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පෙළපාලි යන්න ගියොත් එහෙම මහපාරේ පාරවල් බ්ලොක් කරගෙන පෙළපාලි ගිහිල්ලා රජයේ දේපළ විනාශ කරන්න ඒවට આવොත් අපිට ඒක නවත්තන්න වෙනවා, හොඳින් හෝ නරකින් හෝ. ඉතින් ඒ ක්‍රියාමාර්ග අපි දිගටම ගත්තා. අදත් අපි සමහර සාමකාමී වැඩ කටයුතු වලට අපි ඉඩ දෙනවා. අපි කියනවා එක තැනක උද්ඝෝෂණය කරන්න කියලා. අපි එහෙම හැමදේම නවත්තන්නේ නැහැ. නමුත් අපිට විටින් විට තීරණයක් ගන්න වෙනවා. එදා දවසේ හැටියට ඒ පෙළපාලියද උද්ඝෝෂණයේ හැටියට අපි ගන්නේ ක්‍රියාමාර්ගය මොකද්ද කියලා අපිට තීරණය කරන්න වෙනවා. ඉතින් එතකොට අනිත් එක තමයි මේ පොලිස් නිලධාරීන්ගේ උසස් වීම ගැන කතා කෙරුවා. අපි ගිය මේ අවුරුද්ද ඇතුළතදී අපි පොලිස් නිලධාරීන්ට කරන්න පුළුවන් උපරිමේ කරලා තියෙනවා අපේ ආර්ථික තත්ත්වයත් එක්ක. පොලිස් නිලධාරීන්ගේ බටා අපි වැඩි කෙරුවා ජනවාරි මාසේ. දැන් ජනාධිපතිතුමා එකඟ වෙලා මේ අයවැයෙන් බටා එක සම්පූර්ණයෙන් නවත්තලා ආහාර හා දීමනා මේ නවාතැන් දීමනාවක් අපි දෙනවා මේ එන අවුරුද්ද ඉඳන්. ඒක හමුදාවේ නිලධාරීන්ට ලැබෙන ගානටම සරිලන විදිහට අපි වැඩි කරලා තියෙනවා. එතකොට උසස් වීම් ගත්තාම 9000කට වඩා වැඩි ප්‍රමාණයකට අපි උසස් වීම් දුන්නා පහුගිය කාලේ හිර වෙලා තිබුණ උසස් වීම්. තව එතකොට තව අනිත් අතින් ගත්තොත් පොලිසියවලට වාහන තිබුණේ නැහැ. අපි පොලිසියවලට වාහන 500ක් ජීප් රථ 500ක් දුන්නා. ඉතින් ඒ විදිහට එතකොට ගිය පාරත් අපි බටා එක දින 14 දින 21 කෙරුවා. ඉතින් මේ අවුරුද්ද ඇතුළතදී දැන් අපි
ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මූලාසනට පැමිණෙන්න.
කතා ගන්න එමුතුවා.
එතකොට මේ පොලිස් නිලධාරීන්ට ඒ උපරිම කෙරුවා, වාහන ලබා දුන්නා. ඒ වගේම අපි හැම එකක්ම උසස් වීම ක්‍රමවේදයකට කරන්න කිව්වා. අපි හැම එකක්ම ක්‍රමවේදයකට කරන්න තමයි දැන් බලන්නේ. OIC-ලා පත්කරන එක උනත් අපි සම්මුඛ පරීක්ෂණ තියලා ඒ විදියට ක්‍රමවේදයකට කරනවා. තව කර අඩුපාඩු තියෙනවා. නමුත් අපි ඒ දේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තව තියෙන ප්‍රශ්නයක් තමයි පොලිස් සේවයේ 20,000ක් විතර ඇබෑත්තු තියෙනවා, 20,000කට වැඩිය. නමුත් අපිට එකපාරට මේ ඇබෑත්තු සියලු දේ පිරවීම කරන්න බෑ මේ කාලේ. ඒකින්ද මේ අවුරුද්දේ අපි 2000ක් ගත්තා, එන අවුරුද්දේ අපි 5000ක් ගන්නවා. ඒ විදිහට අපි ක්‍රමානුකූලව ඒ වැඩ ටික කරගෙන යනවා. අනිත් එක තමයි මේ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය ගැන අපිට මේ ගොඩක් දේවල් කියවුණා මෙතනදී. පාතාලයේ ක්‍රියාකාරකම් වැඩිවීම එක හේතුවක් කියලා මම හිතනවා මේ අරගලය. අවුරුද්දක් විතර අරගලයට අපේ පොලිසියත් හමුදාවත් ඒකට යෙදෙව්වා රෙන්ඩ වෙනම වෙන කිසි දෙයකට මේ වැඩක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ පොලිස් නිලධාරීන්ට. ඒ අතරතුරේ සියලුම මේ පාතාල ක්‍රියාකාරකම්, එතකොට කුඩු මේ වැඩිවීම, ඒ සියලු දේ ඒ කාලේ වුණා. නමුත් අපි දැන් ක්‍රමක්‍රමයෙන් ඒක මර්ධනය කරන්න වැඩපිළිවෙළවල් යොදලා අපි ඒ ටික කරගෙන යනවා. දැන් මීට ඉස්සෙල්ලා කතිකයෙක්ගෙන් කියවුණා මාසෙකට මරණ 50ක් වෙනවා කියලා මේ පාතාල ක්‍රියාකාරකම් උඩ. එහෙම නැහැ. පහුගිය මාස 4 ගත්තොත් සිදුවීම් තිබුණේ 28යි. මනුෂ්‍ය ඝාතන 16ක් තිබුණා. දැන් ඔතනදී වෙඩික්කරුවන් අපි ඔක්කොම 8 දෙනෙක් හිටියා. 8 දෙනෙක්ගෙන් 3 දෙනෙක් පොලිසියත් සමග මේ එන්ගේජ් වෙච්ච වෙලාවේ මිය ගියා. අනිත් අය වත්අඩංගුවට ගත්තා. පැදිකරුවන් 9 දෙනෙක් ගත්තා. ඒකෙනුත් එක්කෙනෙක් මිය ගියා. ආධාර අනුබල දුන්නට 67 දෙනෙක්ව අපි අත්අඩංගුවට ගත්තා. ඉතින් හුඟක් දුරට වෙච්ච සෑම වෙඩි තැබීමකදීම අපි එක්කෝ ෂූටවයි රයිඩවයි අපි අල්ලලා තියෙනවා. එක්කෝ ඒගොල්ලන් මැරිලා තියෙනවා මේ පොලිසිය එක්ක සටන් කරලා. ඉතින් ඒ අපි දැන් ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා මේක නැති කරගන්න. විශේෂයෙන් දකුණු පළාතේ අපි හැමතිස්සෙම බලනවා, හැමතිස්සෙම බලලා මොනවද කරන්න පුළුවන්, රෝඩ් බ්ලොක්ස්ද, මේ පොලිසිවල වැඩ කරන විදිහ, STF එක යොදවන විදිහ, සියලු විස්තර අපිට කියන්න බෑ. නමුත් අපි ඒ දේවල් කරගෙන යනවා. ඉතින් මේ පාතාලේ එක දවසෙන් නවත්තන්න බෑ කියලා මං හිතන්නේ කවුරුත් පිළිගන්නවා ඇති. දැන් අපි සමහර උදවියව පිටරටින් ඉඳන් ගෙනාවා, තව අයව ගෙන්න ගන්න බලනවා. ඉතින් අපි ඒ වැඩ කටයුතු කරගෙන යනවා. අපි ඒගොල්ලන්ගෙන් විශාල වශයෙන් විස්තර ලැබෙනවා. ඒ වගේම අපි ආයුධ විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු අපි දිගටම කරගෙන යනවා. එතකොට මේ තව මන්ත්‍රීතුමිය කිව්වා මේ හරක් කටාලගේ ටෙලිෆෝන් බලන්න ඕනේ. අපි ඒ සියලු දේ කරනවා. හැම ටෙලිෆෝන් එකකම හැම කෝල් එකක්ම චෙක් කරනවා. කායකද මේගොල්ලන්ගේ ආශ්‍රය තිබිලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ වත්කම් බලනවා. දැන් ඒ මොක බලලා මේ ඒවා අපි රාජසන්තකරන්ඩ වැඩපිළිවෙලක් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ විදිහට අපි මේ වැඩපිළිවෙල දිගින් දිකටම කරගෙන යනවා. ඉතින් මම මේ වෙලාවේ මං කැමති අපේ මහජනයාගෙන් ඒක ඉල්ලීමක් කරන්ඩ අපිට පුළුවන් තරම් තොරතුරු ලබා දෙන්න. 118 නොම්බරයට කතා කරලා ඕන දෙයක් කියන්න. ඒක රහසිගතයි. ඒක කෙලින්ම මගේ යටතේ තියෙන්නේ. අපිට තොරතුරු ලබා දෙන්න අපි මේ මේක දිගින් දිගටම අපි කරගෙන යනවා. එතකොට මේ පාස්කු ප්‍රහාරයේ තව එකක් මට කියන්න බෑන මේ පොලිසියේ තව මන්ත්‍රීවරයෙක් කිව්වා මේ අපි මං හිතන්නේ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කිව්වා අපි මේ අපේ පොලිසියේ නිලධාරීන් පලිගන්නවා කියලා. ඒකට මේ උදාහරණයක් දුන්නේ මේ හිටපු සීනියර් DIG රවි සෙනවිරත්න ව මේ ඇක්සිඩන්ට් එකකට පස්සේ රිමාන්ඩ් කෙරුවා කියලා. නමුත් මේ සිද්ධිය උනේ රවි සෙනවිරත්න මහත්තයා මාත් හොඳට අඳුරනවා ඔක්කොම. නමුත් අපි දැන් සාමාන්‍යයෙන් කවුරු හරි බීලා එලවගෙන ගියොත් අල්ලලා බෙලුම පුම්බනවා, ඒකනේ කියන්නේ දන්න බාස, බෙලුම පුම්බුවා පොලිසිය කාර් එක තියාගත්තා පහුවදා උදේට උසාවි දැම්මා. නමුත් මේ සිද්ධියේදී අවාසනාවකට වගේ මේ මහතා බීමත්ව ඇවිල්ලා වාහන තුනක් හප්පලා තමයි නැවතුනේ. ඉතින් පොලිසියට ගෙනිච්චාම ඒ එළි වෙනකොටම මාධ්‍ය ඔක්කොම ගියා මේක. දැන් අපි එතුමාව එතනින්ම ගෙදර ඇරියානම් ඊළඟට අපෙන් ප්‍රශ්න අහනවා සාමාන්‍ය මිනිස්සුන්ට මෙහෙමනම් එතුමාට කොහොමද උනේ. ඉතින් එකම දේ පොලිසියට කරන්න තිබුණේ එතුමාව උසාවියට ගෙනියන එක. ඉතින් රිමාන්ඩ් කරුවේ පොලිසියෙන් නෙමෙයි උසාවියෙන්. ඉතින් හුඟක් වෙලාවට උසාවියෙන් අපදෙනවා. ඉතින් නමුත් මේ මෙතනදී ඔව රිමාන්ඩ් වුණා. ඒක තමයි ඒ සිදේ සිද්ධිය. එතකොට අනිත් එක තමයි ඉතින් හැමදාම කියන කතාව මේ පාස්කු ප්‍රහාරයයි මේ විමර්ශනය හරියට වෙන්නේ නැහැ කියලා. පාස්කු ප්‍රහාරය ගැන අපි මම එක තැනකදී කිව්වා අපි 90%ක් විතර විමර්ශන ඉවරයි කියලා. ඒකට කාඩිනල් තුමා මාව විවේචනය කළා, ප්‍රකාශ නිකුත් කරුවා. අදත් මම කියන්නේ අපි 90%ක් විතර ඉවරයි. 90%ක් විතර ඉවරයි. අපි මහාධිකරණයේ නඩු 42ක් දාලා තියෙනවා. විත්තිකරුවන් එතන 80යි. ඒකෙන් 23 දෙනෙක් තාම රිමාන්ඩ් එකේ ඉන්නවා. ඉතින් අපේ ඉන්වෙස්ටිගේෂන්ස් ගොඩාක් දුරට ඉවරයි. මම අදත් ඒක කියනවා. හැබැයි අපි කාඩිනල් තුමා දිගටම කිව්වා ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකේ රිපෝට් එක ඔවුන්ට ලබා දුන්නේ නැහැ. සමහර කෑලි හැංගුවා කියලා. මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කළා. ජනාධිපතිතුමා මට කිව්වා හරි එහෙනම් ඔක්කොම දෙන්න. අපි අනිත් කෑලි සියලුම රිපෝට් ටික දුන්නා. දීලා මං ඒ වෙලාවේ ලිපියකින් ඉල්ලුවා අපිට වෙලාවක් දෙන්න මේකට අපේ පැත්තෙන් ප්‍රසන්ටේෂන් එකක් කරන්න අපි කරලා තියෙන ඉන්වෙස්ටිගේෂන් එක. අද වෙනකන් වෙලාවක් දුන්නේ නැහැ. හැමතිස්සෙම මං අහනකොට කියන්නේ තා ඒක ලොකු රිපෝට් එකක්, අපි තාම ස්ටඩි කරනවා. හැබැයි එහෙම කිව්වට විතින් විත එක එක අවස්ථාවලදී ලියුම් එවනවා. එක එක විවිධ පුද්ගලයන්ට චෝදනා කරලා ලියුම් එවනවා. තාම රිපෝට් එක බලලත් නැහැ, ඉවරත් නැහැ. නමුත් ජනාධිපතිතුමාට ලියුම් එවනවා. ජනාධිපතිතුමා මොන හරි එක ගැන මේ කිව්වහම මේ මාධ්‍ය සාකච්ඡාවකදී අර ඉන්ටර්විව් එකකදී ඩොයිෂ වෙලේ එක්ක ඊළඟට ඒකටත් ප්‍රකාශ නිකුත් කරනවා ජනාධිපතිතුමාට පහර දීලා. ඉතින් මේක මේ ප්‍රශ්නේ විසඳන්න ඕමනාවක් තියනවා කියලා මට පේන්නේ නැහැ. එමක විසඳන්න ඕමනාවක් තියෙනවා නම් කාඩිනල් තුමායි ඒ සියලු දෙනා අපි එකතු වෙලා අපි දැන් මම අවුරුද්දක් තිස්සේ කියනවා මේක එකතු වෙලා කරමු කියලා. නමුත් ඒක කරන්නේ නැහැ. ඒක තියාගෙන ඒකෙන් රාජ්‍ය නායකයාට එක්ක රජයට බලපෑම් කරනවා හැමතිස්සෙම. මම මේ වෙලාවේදී කියන්න කැමති කාඩිනල් තුමාටත් මේ ප්‍රශ්නේ අරගෙන ජාති බේද, ආගම් බේද උස්ස ගන්න හදන්න එපා. මම ඒක කියන්න හේතුව මං එකක් කියන්නම්. මට මතක් වෙච්ච එකක්. 2020 මහමැතිවරණය ඉවර වෙලා පළවෙනි කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේ නුවර. මමත් ගියා ඊට ඉස්සල දවසේ රෑ. මමත් ගිහිල්ලා හෝටලේක නැවතුණා මේ උත්සවයට සහභාගි වෙන්න. සහභාගි වෙන්න. මා එක්ක මෙතන මා එක්ක මගේ කාමරේ කතා කර කර හිටියේ දරේ දලස් සලහ පෙරම ඇමතුමා, විමල් වීරවංශ ඇමතුමා, උදේ ගම්මන්පිල ඇමතුමා. කතා කර කර ඉන්නකොට හිටපු ජනාධිපතිතුමාගෙන් උදේ ගම්මන්පිල ඇමතුමාට කෝල් එකක් එනවා. මොන හරි කරන්න ලොකු ප්‍රශ්නයක්. කාඩිනල් කියනවා අලි සබ්‍රි ඇමතුමාට ඇමතිකම දෙන්න එපා කියලා. ඉතින් මොකක්ද හේතුව? අලි සබ්‍රි ඇමතුමා මුස්ලිම් ජාතිකයෙක් නිසා. ඒ පාර රෑ මැද වෙනකම් මේ කතාව ගිහිල්ලා අන්තිමේට හොඳ වෙලාවට අලි සබ්‍රි ඇමතුමා කිව්වා මට වෙන එකක් දෙනවා නම් මං මට ඇමතිකමක් එපා කියලා. ඒ පාර එහෙම තමයි අලි සබ්‍රි ඇමතුමා අධිකරණ ඇමති වුණේ. ඉතින් මේ පාස්කු ප්‍රහාරයේ මේ විමර්ශනය ගැන හැමදාම කතා කර කර ජාති ભેදය එක්කෝ දැන් බෞද්ධ නිලධාරියෙක් මොකකට හරි පත් කරන්න යනවා නම් ඒකට එවනවා ලියුම්. ඉතින් මේ දේ මේවට අපි ඉඩ දෙන්න බෑ. මං හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ කොහොම හරි. නැත්තම් මේක තව අවුරුදු 10ක් වුණත් මේ දේම කිය කියයි. උයි මං විපක්ෂයෙන් උතිල්ලන්නේ හැම එක්කෙනාගේ මින්ලන්නේ මේ අපි කතෝලික ඡන්ද හරි ඒ ඡන්ද බලාගෙන වැඩ කරන්න එපා. මේ ප්‍රශ්නේදී කරුණාකරලා ඡන්ද බලාගෙන වැඩ කරන්න එපා. මේක ලේසියෙන් අපිට ඉවර කරගන්න පුළුවන් එකක්. ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් මේකේ රිපෝර්ට්ස් දීලා තියෙනවා. FBI එක රිපෝර්ට්ස් දීලා තියෙනවා. අපි කරපු සියලු දේ තියෙනවා. අපි දැන් ආරාධනා කරනවා අපි ඔක්කොම ටික පෙන්වන්නම්. එnde එකට ඉඳගෙන මේක බලමු. ඔයි අපි ළඟ නැති මොන හරි තියෙනවා නම් මේ ইনফরমේෂන් අපිට දෙන්න අපි ඔක්කොම කරමු. කවදාවත් ඒක වෙන්නේ නැහැ. නමුත් හැමදාම මේ ප්‍රශ්නේ තියාගෙන ඒක පාවිච්චි කර කර ජනාධිපතිතුමාට ඒකෝ රජයට එක එක බලපෑම් කර කර ඉන්නවා. ඉතින් අපි ඒකට ඒකින්ද මං අද කියන්න කැමති මේ ඔය පාස්කු පහරේ ගැන අදත් කතා කරපු උදවියට ඇත්ත தત્ත්වය මේකයි. ඒකින්ද කරුණා කළා සියලු දෙනා එකතු වෙලා මේක විසඳගමු.
ඔඩ ප්ලීස්
මේ විසඳගමු. මං
අද දිනේට නියමිත කටයුතු අවසන් කරන තෙක් සභාවේ කාලය ලබා දෙන්න.
එකයි
කාර්ක සභාව.
ඉතින් ගරු සභාපතිතුමනි, මං මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනය ගැන සඳහන් කරමින් සිටියේ. මං කලින් කිව්වා වගේ මං හිතනවා අපි සියලු දෙනා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව එකතු වෙලා මේකට විසඳුමක් හොයාගන්න ඕනේ. අනිත් එක තමයි මගේ අමාත්‍යංශයේ යටතේ අපි වැඩි ඒ ගැන කතා කරුවේ නැහැ. ඉමිග්‍රේෂන් මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඩ්‍රග් කන්ට්‍රෝල් බෝඩ් එක එන්ජිඕ සෙක්‍රටේරියට් එක තියෙනවා. දැන් අපි ඉමිග්‍රේෂන් එක යටතේ අපි වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ ගිය අවුරුද්දේ. මේ අපි දැන් පාස්පෝර්ට් වලට පෝලිං නැති කරලා අපි දැන් 51ක් අලුතෙන් හදලා දීලා තියෙනවා සියලු දෙනාට බොහොම ලේසියෙන් පාස්පෝර්ට් ගන්න. ඒ වගේම පළවෙනි වතාවට ලංකාවේ අපි ඊ පාස්පෝර්ට් එක ගේනවා. දැන් ඒකට දැනටම ටෙන්ඩර් එක කෝල් කරලා ඉවරයි. ඉතින් ඊ පාස්පෝර්ට් එකක් ගත්තාම සාමාන්‍යයෙන් අපේ පාස්පෝර්ට් එක අපේ පාස්පෝර්ට් එකේ පිළිගැනීම ගොඩක් ඉහළට යනවා ලෝකේ. ඒ වගේම අපි ඩෙන්ටිටි කාඩ් එකටත් දැන් මේ ෆිංගර් ප්‍රින්ට් එකත් ඩෙන්ටිටි කාඩ් එකට ගේන්න අපි වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඌ අනිත් එක ඩේන්ජරස් ඩ්‍රග්ස් කන්ට්‍රෝල් බෝඩ් එකෙන් ලොකු වැඩ කොටසක් කරනවා ලංකාව වටේ පුනරුත්ථාපනය පැත්තෙන්. ඌ මේ සියලු මේ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පැත්තෙන් පර්යේෂණ කිරීමේ සියලු දේ කරගෙන යනවා. ඒ වගේම එන්ජිඕ සෙක්‍රටේරියට් එක ගත්තොත් ගොඩාක් කතාබහට ලක් වුණ දෙයක් තමයි මේ එන්ජිඕස් ගැන ඉස්සර. නමුත් දැන් අපි එන්ජිඕස් එක්ක සාකච්ඡා කරලා අපි ඒගොල්ලන්ටත් වැඩ කරන්න ලේසි විදිහට, නමුත් අපි ඒවා හරියට මොනිටර් කරලා ඒ විදිහට වැඩපිළිවෙලක් දැන් කරගෙන යනවා. ඒකට අපි මේ අලුත් බිල් එකකුත් ගේන්න යනවා. ඉතින් මේ වැඩ කොටස මේ සියලු දේවල් මගේ අමාත්‍යංශය යටතේ සිද්ධ වෙනවා. ඉතින් මම මේ වෙලාවේ මම කැමති පොලිස්පතිතුමා ඇතුළු පොලිසිය සියලු දෙනාටත් මේ ආයතන වල සියලු දෙනාටමත් ස්තුති කරන්න මේ මා එක්ක එකතු වෙලා මේ වැඩ කොටස කරන එක ගැන ස්තුතියි.
ආරක්ෂක අමාත්‍යංශය ශීර්ෂ 103 කාරක සභාවකංගද ඉවයි.
We will take only one vote, sir, but yes. except for head 304, we are calling for a division for all others, but we will take just one vote. So you can take the vote for 103.
Okay, we'll take that at the end. 222 karaka sabhay kangada the chief is it tuna karaka sabhay kangada
ආයි
224 කාරක සභායකංගද
ආයි
304 කාරක සභායකංගද
ආයි
320 කාරක සභායකංගද
ආයි
325 කාරක සභායකංගද
ආයි
මහජන ආරක්ෂක අමාත්‍යංශය ශීර්ෂාංක 189 කාරක සභායකංගද
ආයි
ශීර්ෂාංක 225 කාරක සභායකංගද
ආයි
ශීර්ෂාංක 226 කාරක සභායකංගද
ආයි
ශීර්ෂාංක 227 කාරක සභායකංගද
ආයි
will take the vote.
අයයි දෙකට
දැන් මන්ත්‍රීතුමාල තම තමුන් තම තමුන්ගේ ආසනවල ඉඳගන්න දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් වෙලාව. පක්ෂ උදවිය කොළපාට බොත්තමත් විපක්ෂ උදවිය රතුපාට බොත්තමත්. දැන් තමන්ගේ නම නිවැරදිව තිරේ ලකුණු වෙලා තියෙනවද කියලා බලන්න.
උදේකාන්ත ගුණකට එස්.බී.සී. නෑ මන්දසේන උදේකාන්ත ගුණකට
මන්ත්‍රීතුමාල ඉඳගන්න ඡන්දේ දීමන නොහැකි වුණු මන්ත්‍රීවරු විතරක් නැගී සිටින්ද. ගරු ජනක බණ්ඩාරත් එන්න කොන් මැත්තුමා පක්ෂයි.
Thank you.
ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමා පක්ෂයි. වම් පැත්තේ ඡන්දය දීමට නොහැකිව මන්තිවරු සිටී නම් නැගී සිටින්ද. ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 76ක් සහ විපක්ෂව ඡන්ද 8ක් ලැබී තියෙනවා. ඒ අනුව අද දින නගර කාරක සභාවේදී සලකා බැලූ ශීර්ෂාංක සියල්ලම කාරක සභාවේදී සම්මත වන බව සඳහන් කරනවා. පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂංක 103, 189, 222 සිට 227 දක්වා 304, 320 සහ 325 සංශෝධන රහිතව කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ විෂයංක 2.
ශංක 2, ආගමික හා විගාමික පනත යටතේ නියෝග 351 අධිකාරී වූ ආගමික හා විගාමික පනතේ 23 වගන්තිය සමග කිවිය යුතු 52 වගන්ති යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2023/11/07 දින සාදන ලදුව 2023/11/10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතුය.
සභාවේකඟෙද?
ආයි.
සභාව කල් තැබීම.
ගරු කථානායකතුමනි, මෙම ගරු සභාව හෙට දින එනම් 2023 නොවැම්බර් 24 වන සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුය.
පාර්ලිමේන්තුව හෙට දින පූර්ව භාග
9:30
කල්තවන අවස්ථාවේ යෝජනාව.
සරත් කුමාර් සිංහ. අර කථානායකතුමා කල්තවන අවස්ථාවේ යෝජනාව ගන්නවා. ගරු කථානායකතුමනි, සභාව කල්තවන අවස්ථාවේ ගෙනුන ලබන කල්තැබීමේ යෝජනාව ත්‍රිවිධ හමුදා
ඕඩර් ප්ලීස්. බන්දුල විතරාණගේ මන්ත්‍රීතුමා මූල ආසනයේ පැමිණ ඇත.
මන්දවාගිය
ගරු
සභාපතිතුමා, විනාඩි 8ක කාලයක් තියෙනවා.
ඔව් ගරු සභාපතිතුමනි, කල්තබන අවස්ථාවේ ගෙනෙනු ලබන කල්තැබීමේ යෝජනාව ත්‍රිවිධ හමුදා ආබාධිත විශ්‍රාමික නිලධාරී සෙසු නිල හිමිකම් ලබා ගැනීම, පැටුප් ලබන නිලය භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු මේ යෝජනාවෙන් කරන ඉල්ලීමයි ගරු මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි. අප රට සහ මහජනතාව දශක 3ක කාල සීමාවක් LTTE ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ක්‍රියාකාරකම් හේතුවෙන් ඉතාමත් බැරෑරුම් ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටී බව මේ ගරු සභාවට පැවසීමට අවශ්‍ය නැතයි මා සිතමි. තවද මෙම කුරිරු යුද්ධය ත්‍රස්තවාදය අප රටින් තුරන් කිරීමට අප ත්‍රිවිධ හමුදාව මහත් වෙහෙසක් දැරූ අතර උක්ත යුද්ධ හේතුවෙන් ඇට ලේ මස් නහර සහ තම ජීවිතය පුදකළ රණවිරුවන් අතරින් අද වන විට ආබාධිතව විශ්‍රාමිකව සිටින වීරෝධාර රණවිරුවන් සඳහා මෙම සාධාරණ හිමිකම මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිමි. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් පහත සඳහන් සංඛ්‍යාවක්ගෙන් යුත් වීරෝධාර රණවිරුවන් පිරිසක් මේ වෙන විට ආබාධිතව විශ්‍රාම ගොස් ඇත. ඔවුන් කළ මෙහෙවර කැපවීම හේතුකොටගෙන ආබාධිතව විශ්‍රාමක සිටින සියලු වීරෝධාර රණවිරුවන් හට ඔවුන් වැටුප් ලබන නිලයට අනුව නිලේ භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙසත් ඒ සැබැදිම උත්තරීතර පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට අප විරෝධාර රණවිරුවන්හට අවස්ථාවක් ලබා දෙන ලෙසත් මෙම ගරු සභාවට මම යෝජනා කරනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමනි, රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා. ආබාධිත නිලධාරීන් සෙසු නිල සංඛ්‍යාව එක යුද හමුදාවේ 22,935ක් ඉන්නවා ගරු රාජ්‍ය ඇමතිතුමනි. ඒ වගේම නාවික හමුදාවේ 361ක්ද, ගුවන් හමුදා නිලධාරීන් 240ක්ද සමග එකතුව 23,536කි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මා මේ සභාවට ඉදිරිපත් කරන මේ කාරණාව පිළිබඳව මම හිතන්නේ ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා මේ පිළිබඳ ඉතාමත්ම හොඳින් දන්නා කාරණාවක්. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මා විශ්‍රාම ගිහින් ආරක්ෂක ලේකම් හැටියට ලේකම්වරයා ඉන්න ගමන් පවතින රජයේ ජෙනරාල් තනතුර සඳහාත් ලුතිනල් ජෙනරාල් නිලයටත් පත් කළා විශ්‍රාම ගිහිලා ඉන්නකොට. ඊළඟට බ්‍රිගේඩියර් සොයිසා මහත්මා විශ්‍රාම ගිහින් තෙල් සංස්ථාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරන වෙලාවේ ඉන්න ගමන් පවතින රජයෙන් මේජර් ජෙනරාල් බවට පත් කළා. විශ්‍රාම ගියා කියලා නෑ, මේ අයට රජයේ උසස් වීම දුන්නම මේ අය කිසිම ප්‍රශ්නයක් නැතුව ඇත්තටම ඒ රජයේ රැකියාව කරන ගමම ඒ උසස් තනතුරවලටත් ඒ වරප්‍රසාද මතම ඉඳගෙන ඔවුන් ඒ කටයුතු කළා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, යුද හමුදා නිලධාරීන්ගේ නිලයන් ආරම්භ වන්නේ දෙක ලුතිනන් සහ ලුතිනන් කපිතාන් මේජර් ලුතිනන් කර්නල් කර්නල් බ්‍රිගේඩිය මේජර් ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජෙනරාල් ෆීල්ඩ් මාර්ෂල් කියන ඒ කැටගරියේ තමයි තනතුරුපත් වෙන්නේ. ඒ වගේම යුද හමුදා සෙසු නිලයන්ගේ නිලයන් ආරම්භ වන්නේ සාමාන්‍ය සෙබල ලාස් කෝපල් කෝපල් සැරයන් මාණ්ඩලික සැරයන් බල්ලත් නිලධාරී එක දෙක බල්ලත් නිලධාරී එක කියන තනතුරු තමයි පත් වෙන්නේ. දැන් අපි ඔබතුමාගෙන් අහනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, ත්‍රස්තවාදිකයා හේතුවෙන් තුවාල ලැබුණු නිලධාරියෙකු වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යන විට සේවයේදී සිටි නිලය දෙක ලුතිනන් හෝ වෙනත් නිලයක් වුවත් වසර 5න් 5ට එයට අදාළ වැටුප ඔවුන්ට ලැබෙනවා. වසර 5න් 5ට වැටුප ඔවුන්ට ලැබෙනවා. හැබැයි ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, ඔහු 55 වෙනකන් නිලේ ඔවුන්ට වැටුප ලැබුණට තමන්ගේ නිලේ භාවිතා කරන්න ලැබෙන්නේ නැහැ. නිලේ භාවිතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිලේ භාවිතා කරන්න දෙන්නේ නැති නිසා තමයි අපි අද මේ යෝජනාව ගේන්නේ. එතකොට බ්‍රිගේඩියර් නිලේ දක්වා ඔහුට වයස අවුරුදු 55 වෙනතෙක් පමණක් ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පළමු කාරණා දක්වා ඒ අයට එහෙම නිලය අනුව වැටුප හදන එක කරන්නේ නැහැ අවුරුදු 55න් පස්සේ. ඊළඟ එක තමයි යුද හමුදාවේ සියලු වරප්‍රසාද ගනිමින් වයස අවුරුදු 55 වෙනතෙක් සේවයේ සිටියේදී මේජර් ජෙනරාල් නිලයට පත්ව සිටියද මෙවැනි විටත් ත්‍රස්තවාදිකයා හේතුවෙන් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යනවා කියපයත් ඉන්නවා. එයත් ඉන්නවා. ඒ කියන්නේ වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යනවා කියලා ඉන්න අයත් උසස් වීම අරගෙන ඒ තනතුරෙම ඉන්නවා ගරු රාජ්‍ය අමාත්‍යතුමනි. ත්‍රස්තවාදිකයා හේතුවෙන් තුවාල ලැබූ සෙසු නිලයන්ට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යන විට සේවයේදී සිටි නිලය සාමාන්‍ය සෙබල හෝ වෙනත් නිලයක් වුවත් වසර 5න් 5ට එයටද ඊළඟ නිලය අනුව වැටුප හදනවා. හැබැයි නිලය භාවිතා කරන්න දෙන්නේ නැහැ. නිලධාරී අධිකාරී නිල දෙන්නේ කරන්නේ බඩලත් නිලධාරී එක වෙනකම් විතරයි. ඒ අනුව ඒ අයට එහෙම
මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩික කාලයක් තියෙනවා තව.
ඒ අයට ඒ අනුව වැටුප හදන්නේ ඒ අයගේ සේවා කාලයේ වසර 22 දක්වා පමණයි. ඒ නිල අනුව වැටුප සැකසීම සිදුවන්නේ යුද හමුදා නිලධාරීන්ගේ සාමාන්‍ය සේවා කාලය වනුයේ ඔහුට වයස වසර 55 සපුරතෙක් සේවය කළ හැක. සෙසු නිලයකු සාමාන්‍ය සේවා කාලය වන්නේ වසර 22කි. ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගේන්නේ 23,000කට ආසන්න යුද හමුදාවේ, ඒ වගේම නාවික හමුදාවේ සහ යුවන් හමුදාවේ ආබාධිතයන් හැටියට විශ්‍රාමගිය සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින්
මන්තුම අවසන් කරන්න.
ඔව් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ අයට රජයට කිසිම හානියක් නොවනවා මං හිතන්නේ වැටුප් ගෙවනවා වැටුප් තලයේ ඉන්නවා හැබැයි ඔවුන්ට ඒ නිලේ භාවිතා කරන්න දෙන්නේ නැති එක පමණයි තියෙන්නේ. ඒ නිසා ගරු රාජ්‍ය අමාත්‍යතුමනි අපි ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ යෝජනාවත් එක්ක මේ රට වෙනුවෙන් දහඩිය ලේ කඳුළු හෙළපු ඒ වගේම විශාල වශයෙන් ආබාධිතපත් වෙච්ච ඒ තනතුරු දැරීමට ඒ අදාළ තනතුරේ සිටීමට ඒ වැටුප් ලබන තනතුරේ ඉඳගෙන ඒ කාර්යභාරය කරන්න අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි මට කාලය ලබා දීම පිළිබඳව.
ස්තුතියි. මීළඟට කවුද උත්තර කරන්නේ? උදයන කිරිගොඩ මන්ත්‍රීතුමා ස්ථිර කරන්න.
පළමුවෙන්ම මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි නම නිවැරදි කළ යුතුයි. උදයන කිරිඳිගොඩ. මේ මම හිතන්නේ මේක විශේෂයෙන් සඳහන් කරගන්න ඕනේ. මොකද නැත්තම් හැමදාම මේක නිවැරදි කර කර ඉන්න වෙනවා. පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා හරියට නම ලියන්න මන්ත්‍රීවරයෙක්ගේ. එතකොට ඇත්තටම අනුරාධපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී KPS කුමාරසිංහතුමා අද ඉතාම කාලීන යෝජනාවක් ගෙනාවා. විශේෂයෙන් මෙරටේ ඒකීයභාවය අඛණ්ඩත්වයේ ආරක්ෂා කිරීම සඳහා තමන් දිවි හිමියෙන් සටන් වැදිලා තමන් ගෙදර එනවද නැද්ද කියන අවිනිශ්චිතභාවය තුළ තමන්ගේ දරු පවුල් ඒ සියල්ලම අමතක කරලා කැප කරපු විරෝධාර රණවිරුවන් පිරිසකට අද අත්විඳින්න වෙලා තියෙනේ අමිහිරිදායක අත්දැකීම සම්බන්ධයෙන්. ඔවුන් 30 වසරක කුරුවි යුද්ධය තුළ අපි අද මේව අමතක වෙලා තිබ්බට එදා ඉතාම දුෂ්කර සේවයක් කළේ. එදා ඔවුන් තමන්ගේ ජීවිත බහුතරයක් දී පුදව්වට තවත් කොටසක් තමන් සදාකාලික ආබාධිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ ආබාධ හේතු කොටගෙන ඔවුන්ට තවදුරටත් රැකියාවේ නියැලෙන්න නොහැකිව ඔවුන් විශ්‍රාම ගිහිලා තියෙනවා. ඒ විශ්‍රාම ගියාට පස්සේ ඔවුන් සතු අයිතිවාසිකමක් සම්බන්ධයෙන් තමයි අද මේ සාකච්ඡාවට ගෙනෙන්නේ. ඉතින් මේ යෝජනාව මා ස්ථිර කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ මේ කාලීන යෝජනාව තුළ තමන් අවුරුදු ගාණක් කැප කරලා තමන්ගේ අනාගතය උකස් කරලා ඒ විශ්‍රාම සුවයෙන් ඉන්න අවස්ථාවේ තමන්ට ඒ වැටුප් ලැබුණත් තමන්ට ගෞරව නිලනාමයන් ලැබෙන ඒ රැකියාවේ ඉහළ තානාන්තර තමන්ගේ නමත් සමග යොදා ගන්න බැරිවීම මම හිතන්නේ ගැටලුකාරී තත්ත්වයක්. ඒ වගේම අපි දන්නවා තවත් සමහර නිලධාරීන් ආබාධිත වුණත් තවමත් සේවයේ නිරතව ඉන්නවා. හැබැයි ඔවුන්ටත් ඔවුන්ගේ උසස් වීම වල එක්තරා ප්‍රමාණයකට ඉහළින් යාමේ හැකියාවක් නැහැ. මේකත් යම්කිසි ප්‍රශ්නයක්. හැබැයි මිලියන 1.3ක් හමුදාවක් ඉන්න අපේ අසල්වැසි රාජ්‍යය භාරතේ ඔවුන්ට උසස් වීම දෙන ක්‍රමවේදයක් හදලා තියෙනවා. බ්‍රිගේඩියර් SK රස්ඩාන් මෙතුමා
ඔබතුමාට විනාඩියක කාලයක්
තියෙනවා. කාශ්මීරයේ යුද්ධයේදී ආබාධයට පත්වෙච්ච පැරෂුට් සොල්දාදුවෙක්. හැබැයි ඔහු බ්‍රිගේඩියර් තනතුර දක්වා සේවයේ විශ්‍රාම ගියත් ඔහුව ගෙනීමට ඒ රටට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ මෙවන් ආදර්ශ අපි ගත යුතුයි. ඒ වගේම ඉහළ නිලයන්ට පමණක් නොව පහළ නිලයන්ට. මොකද පහළ නිලයන් කරපු සේවයේ හින්දා තමයි ඉහළ නිලයන් බැබළුනේ. පහළ නිලයන් තමන්ගේ ජීවිත කැප කරලා තමන්ගේ අත්පා ලේ පුද දුන්න හින්දා තමයි ඉහළ නිලයන් වැජඹුනේ සහ රටට මේ නිදහස ලැබුණේ. එහෙනම් මම හිතන්නේ ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්න වෙලාවේ මේ යෝජනාව සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරලා ඔබගේ ඒ ගත යුතු පියවරන් අරගෙන ඔවුන්ට ගෞරවනීය විශ්‍රාමයක් යාම සඳහා ඒ අවශ්‍ය අවකාශය ලබා දෙනවා දෙයි ඇතැයි විස්තර කරමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. මිලකට ගරු JC අලවතුල මෙතුමා විනාඩි 3ක කාලයක් තුන ඔබතුමාට.
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කුමාරසිරි මන්ත්‍රීතුමා ඉතාමත් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරේ. විශ්‍රාමික අපේ ඒ වගේම ආබාධිතත්වයට පත් වුණු ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් යුද හමුදාවේ ඒ වගේම නාවික හමුදාවේ ගුවන් හමුදාවේ 23,000කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට මේ සංඛ්‍යාලය කනෝල ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අයට ඇති වෙලා තියෙන අසාධාරණ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු මේ යෝජනාව එතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒක ඉතාමත් කාලෝචිත සහ අපි මේ රණවිරුවන් වෙනුවෙන් අපි සියලු දෙනාගේ යුතුකමක් මේ සඳහා අවධානය යොමු කරලා එවැනි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා වෙන වෙනම හොයලා බලලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න එක අපි කාගේත් යුතුකමක් හැටියට තමයි රාජ්‍ය මන්ත්‍රීතුමා අපි දකින්නේ. ඒ නිසා එතුමාගේ යෝජනාව ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අද දිනේ ආරක්ෂක අමාත්‍යාංශය ගැන වැයශිෂ්‍යයේදී මේ කරුණු කාරණා කියන්න අපිට වෙලාව අඩුපාඩු වුණා. ඒකෙදි තව කාරණාවක් මතක් කරන්න ඕනේ, මෙතන රාජ්‍ය මන්ත්‍රීතුමා ඉන්න නිසා දැන් අර විශ්‍රාමික හමුදා නිලධාරීන් අර දේශපාලන අයිතිය ගැන කතා කරා. දැන් මම පැහැදිලිව කියන්න ඕනේ, අපි අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවරටි ආසනයේ සංවිධායකවරයෙක් හැටියට සමගි ජන බලවේගයේ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තුමැතිතුමා. මොකද විශ්‍රාමික හමුදා නිලධාරීන් ගණනාවක් දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවලත් ඉන්නවා. එයාලට දේශපාලන අයිතිය තියෙනවා විශ්‍රාමික ගියාට පස්සේ. එතකොට මේ සුමිත් අතපත්තුමැතිතුමාට මේ වෙනකොට අර හමුදාවේ එතුමාට විශ්‍රාමිකයෙක් හැටියට ලැබෙන අවස්ථාම වලදී කඳවුරු වලට ඒ වගේම විශ්‍රාමිකයෙකු හැටියට එතුමාට යම් යම් වරප්‍රසාද තියෙනවා. දැන් ඒවා සියල්ල අහිමි කරන තැනකට එතුමාගේ නමත් අර ලිස්ට් එකට දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ එතුමා විතරනේ, තව කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ සමගි ජන බලවේගය කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්, ප්‍රධාන විපක්ෂය. ඉතින් එහෙම කරන එක නිවැරදි නෑ කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. අද දැන් ආණ්ඩු පක්ෂයෙන් ඒ වගේම විපක්ෂයෙන් මන්ත්‍රීවරු ගණනාවක් හමුදාවේ නොයෙකුත් තනතුරු දරපු අය දේශපාලන නිරතලා ඉන්නවා. ඉතින් මේ අයට තියෙන හිමිකමක්. ඒ නිසා සුමිත් අතපත් මහත්මයාටත් ඒ දාලා තියෙන අවිරතාවේ ඉතාමත් ඉක්මනින් ඉවත් කළ දෙනවා නම්
හොඳයි. මන්ත්‍රීව අවසන් කරන්න.
එහෙම නොවුනොත් ඒක එතුමාටත් ඒ වගේම ඒ හමුදාවේ දීර්ඝ කාලයක් සේවය කරපු අයට කරන මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක්. ඉතින් විශේෂයෙන්ම කාල වේලාව අවසන් නිසා මම කතාව අවසන් කරනවා.
බොහොම සුති මිලකට ගරු සමම් ප්‍රේහෙරත් නැතුව විනාඩි 3ක කාලයක්.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම KPS කුමාරසිරි අපේ ගරු මන්තුමා විසින් ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. අපි දන්නවා අපේ දශක 3කට වැඩි කාලයක් මේ රටේ විනාශකාරී යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය නිසා විශාල අපේ ගංවල විශාල තරුණ පිරිසකගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම විශාල පිරිසක් ආබාධිත අතර පත් වෙලා තියෙනවා. මම හිතනවා විශේෂයෙන්ම අද මේ අයට තියෙන අභිමානය තමන්ගේ තනතුර. විශේෂයෙන්ම මේ හමුදාවේ සේවය කරලා ඊට පස්සේ තමන්ගේ ආබාධිත තත්ත්වයේ හේතුවෙන් අද ගෙදෙට්ටලා හිටියට එයාට තියෙන විශාල අභිමානයක්. මේ හමුදාවේ අද මම හිතනවා ඒ ගෙදර තුර සමාජය තුර ජීවත් වුණත් ඒ අභිමානයක් ඇතුව තමයි මේ සියලු දෙනාම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම ජීවත් වෙන්නේ. ඒ වගේම සමාජයේ බොහෝ දෙනෙකුට ආදර්ශයක් වන ආකාරයෙන් මේ අය කටයුතු කරනවා. ඒ වගේම විශාල සමාජ සේවය වැඩ කටයුතු රාශියකුත් ඇත්තටම කරනවා. ඇත්තට මේක අපි ඉතාමත් අගය කරන්න ඕනේ. එතකොට මේ අයගේ නිලයන්ගෙන් මම හිතනවා කුමාරසේ මන්තුමා බලාපොරොත්තු වෙන්නේ නිලයන්ගෙන් ඒ ගෞරවාන්විතව ආමන්ත්‍රණය, ඒ වගේම සමාජයේ ලැබිය යුතු ඒ තැන ලැබීම, ඒ වගේම විශේෂයෙන්ම සමාජයේ වැඩ කටයුතු වලදී ඒ අයට අවශ්‍ය නිසි ස්ථානය ලබා දීම තමයි මම හිතන්නේ ඔබතුමා මේකේ මේ කාරණේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම මේක ඉතාමත් වටිනා කාරණයක් කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඒ වගේම අපි දන්නවා විශාල වශයෙන් දැන් ආබාධිත නිල සංඛ්‍යාගත යුද හමුදා 22935ක්, නාවික හමුදා 361ක්, ගුවන් හමුදා 240ක්, ඔක්කොම 23536ක් ආබාධිත අත්තර පත්තලා ඉන්නවා. මන්ත්‍රීතුමාගේ මම හිතන්නේ මේ සංඛ්‍යාලය කියන මම කිව්වේ ඒ අනුව ඇත්තටම තමන්ට හැම අවස්ථාවකදීම දැන් බොහෝ වෙලාවට මම හිතනවා මේ නිලයන් තමන් පාවිච්චි කරද්දී ඒකට විශේෂ අවස්ථාවක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනතන මේ தත්ත්වය නැති කරලා අවශ්‍ය නීත්‍යානුකූල தත්ත්වය ඇති කරලා දෙන්න කියන කාරණයක් කුමාරසිරි මන්තුමා මම හිතන්නේ මේ යෝජනාව තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තටම ඉතාමත්ම වටිනා යෝජනාවක්. ඒ වගේම ඇත්තටම අපි අද ජීවත් වෙන්නේ මේ විරෝධාර රණවිරුවෝ හින්දා. ඒ වගේම ඔවුන් කරපු කැපකිරීම නිසා තමයි අද අපි මේ පාර්ලිමේන්තු තුර අපි කතා කරන්නේ. ඒ වගේම අපි නිදහසේ ගමන් බිම යන්නේ ඔවුන් කරපු
මන්තුමා අවසන් කරන්න.
ඒතෙන්දා එතුමා කුමාරසිරි මැතිතුමා යෝජනා කරපු එවගේ අපේ කිරිඳුගොඩ මන්තුමා යෝජනා ඉස්සේ කරපු මේ යෝජනාවට අපි සියලු දෙනාගේම සහයෝගය ඇතරම ලබා දෙමු කියනත් එකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් කාර්ය ලබා දීම සම්බන්ධ ස්තුතිවන්තයි මම නිවෙන්න බොහොම මිස් ස්තුති.
ස්තුති මිලර කරු හෙක්ට අපොයින්ට්මන්ට් එක විනාඩි 3 කාලය.
ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද කුමාරසිංහ කරු මන්ත්‍රීතුමා කල්තපන අවස්ථාවේ දපු යෝජනාව අද දවසටත් ඉතාමත්ම කාලෝචිතයි. මම හිතන්නේ විශේෂයෙන්ම රණවිරුව කියන්නේ අපි රණවිරුවට සැලකෙවිත්තේ කොහොමද? මොකද රණවිරුවෙක් දැන් අනිත් රාජ්‍ය සේවකයෙක් සාමාන්‍යයෙන් වැඩ කරලා වැටුපාරගෙන විශ්‍රාම ගිහිල්ලා ගෙවන දිවිය නෙවෙයි, සාමාන්‍යයෙන් රණවිරුවෙක් විශ්‍රාම දිවියට ගියා. මොකද රණවිරුව මේ රටට අපි විශේෂයෙන්ම මේ ජීවත් වෙන පරිසරය නිර්මාණය කරන්න තමුන්ගේ ජීවිතය කැප කරලා, එහෙම නැත්නම් තමුන්ගේ ශරීරයෙන් කොටසක් කැප කරපු කෙනෙක් තමයි විශේෂයෙන්ම රණවිරුවෙක් බොහෝ වෙලාවට. මොකද මේ යුද්ධෙන් පස්සේ ඊට පෙර රණවිරුව මම හිතන්නේ යුද්ධ තිබිච්ච නැති කාලේ රණවිරුව විශ්‍රාම ගියා මේ ප්‍රශ්න නොතිබෙන්න පුළුවන්. හැබැයි මේ යුද්ධෙන් පස්සේ රණවිරුව විශ්‍රාම ගියේ ආබාධිත විදියට බොහෝ අය. එතකොට ඒ අයට ගෞරවය දක්වන්නේ අපි කොහොමද? ගෞරවය දැක්වෙත්තේ විශේෂයෙන්ම අර දීමනා වැටුප්පලට වඩා ඒගොල්ලන්ගේ නිලය මං හිතන්නේ ඉතාමත්ම විශේෂයි, සුවිශේෂී. නිලය ඉතාමත්ම වැදගත්. මොකද ඒ නිලයත් එක්ක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ මානසික වශයෙන් වැටෙන්නේ නැත්තේ තමුන්ගේ ගෞරවනීය නිලනාමයත් එක්ක, ඒ නිලයත් එක්ක තමුන්ගේ හමුදාවේ ඒ තියෙන ප්‍රෞඩත්වයත් එක්ක තමයි ඒ අය මානසිකව වැටෙන්නේ නැතුව සමාජය තුල කෙලින් හිටගෙන ජීවත් වෙන්නේ. අනිත් එක රටේ ජනතාවට බරක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ. කොහොද අපි දකිනවා ආබාධිත නිලධාරී ඔය ත්‍රිවිධ හමුදාවෙම ඒ සියලු දෙනාම සමාජය තුල ජීවත් වෙද්දී හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් අනිත් අයට වඩා වෙනස්, ඒ අය තමුන්ගේ වගකීම් ටික තමුන්ම විසඳාගෙන, පවුලේ වගකීම් ටික තමුන්ම විසඳාගෙන වැඩ කටයුතු කරන කණ්ඩායම්. ඒ නිසා මේ අයට ගෞරවයක් දක්වන අපේ වගකීම තමයි ඒ දැක්වීමේදී විශේෂයෙන් මේ අයගේ නිලය සම්බන්ධ අපි තීන්දුව తీරන නිවැරදිව අරගත යුතුයි. අපි දන්නවා සමහරලාට හමුදා වෙන්න පුළුවන්, මොන රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, නිලතල සම්බන්ධව ඒවා යම් ආකාරයට උසස් වෙනකොට යම් යම් ගැටලු තියෙන්න පුළුවන්, නැත්නම් ක්‍රමවේද පුදුමන ක්‍රියාපටිපාටි තියෙන්න පුළුවන්, චක්‍රලේක තියෙන්න පුළුවන්, මේ සියල්ලම තියෙන්න පුළුවන්. හැබැයි හමුදාව විශේෂයෙන්ම ගත්තාම, ත්‍රිවිධ හමුදාව ගත්තාම ඒගොල්ලෝ තමුන්ගේ ජීවිතේ එහෙම නැත්නම් ශරීරයෙන් කොටසක් කැප කරපු යුද්ධය ජයග්‍රහණය කරලා අපේ රටේ සියලුම දෙනාට ජීවත් වෙන්න පරිසරය නිර්මාණ කරපු අය. ඒ නිසා මම හිතනවා අනිත් ඒවාට වඩා සාමාන්‍ය
මතුමා කාලය අවසానයි.
ඒ නිසා මම විශ්වාස කරනවා අපේ කුමාරසිංහ මැතිතුමා අද ගෙනාපු යෝජනාව අපේ රාජ්‍ය අමාත්‍යතුමා මේකට මැදිහත් වෙලා මේකට පූර්ණ කැපවීමකින් ඒ අවස්ථාව ඒ ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාට ලබා දී කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති මිලන ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා විනාඩි 3ක කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමනි, මෙවැනි කාරණා මේ පාර්ලිමේන්තුවේ ඉස්මතු කරන්න වීමම මම හිතන්නේ ඛේදජනකයි. අපි කවුරුත් දන්නවා අපේ යුද්ධය අවසන් කරපු, ඒ යුද්ධය හා සාමය ප්‍රකාශ කරන්න එක අවසන් කරපු සේනාධිනායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජායිතිය අහෝසි කරන්න යෝජනා කියන තරමට අපි අද මුලම අමතක වෙච්ච පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. ඒ හැම අවධියක මෙවැනි යෝජනාත් නැවත නැවත ඇගිල්ලෙන් ඇල්ලලා අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම KPS කුමාරසිරි මැතිතුමාට, උදේන කිරින්දනි මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි, මේ අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. හැමදාම වෛරය පතුරන TN එකේ മന്ത്രിවරු, හැමදාම මස් රාත්තලම ඉල්ලන TN එකේ മന്ത്രിවරු මේ ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැයට විරුද්ධව ඡන්දනයක අපිට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. හැබැයි මට තියෙන ගැටලුව දැන් මේ අයිතිවාසිකම ගැන කතා කරන මේ අපේ දැන් හෙක්ටප්පුවයි මන්ත්‍රීතුමා ගියා, අලවතුළු මන්ත්‍රීතුමා ගියා, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට අඩුමතරමේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මේ ඉන්න අපිවත් මේකට පක්ෂව ඡන්දෙන්නම් කියලා. ඉතින් ඇත්තරම මං හිතන්නේ විපක්ෂය හොඳයි කියලා කිව්වට, හොඳයි කියලා යෝජනා ගෙනාවට සමහර අවස්ථාවල අපිට පේන්න තියෙනවා අද ඇත්තටම දේශපාලනයට එහා දේශපාලනය තමයි කරන්නේ. ඇත්ත අවශ්‍යතාවෙදි පෙනීනෝද කියන ගැටලුව තියෙනවා. මොකද හේතුව මේ ප්‍රශ්නේ බැලුවාම අද අපි යම් කෙනෙක් විරුද්ධව ඡන්ද දෙනවා නම්, එහෙම නැත්නම් ඡන්ද නොදී ඉන්නවා නම් ඇත්තටම අපේ රටේ ආරක්ෂක අංශවලට, විශ්‍රාමගිය ආබාධිත සෙබළුන්ට මේ ලැබෙන විශ්‍රාම වැටුප ගෙවන්න එහෙමනම් වැටුප ගෙවන්න තියෙන අවස්ථාව අහිමි කරන්න තමයි අපි නැගී හිටින්නේ. ඉතින් මං හිතන්නේ අපේ උදේන කිරින්දරි මැතුමත් කුමාර්සිං මැතුමත් බොහෝමයක් අවස්ථාවල අපි එකට හිටපු අවස්ථාවල සමහර වැරදි තීන්දුව తీරනවලදී අපිත් එකට හිටපු අය. ඉතින් මං මේ විවේචනය කරව නෙමෙයි. නමුත් කොහොම වුණත් හොඳදේ අගය කරන්න ඕනේ. ඔබතුමාලා පසු හරි මේ තීරණය ගත්ත එක ගැන මේක යෝජනා කිරීම සම්බන්ධයෙන් අගය කරන ගමන්ම අද ඇත්තටම අපි රටක් හැටියට අපි ඉල්ලීමක් කරනවා සියලුම මේ අද විරුද්ධ වෙච්ච සහෝදරරුන්ගුත් අපි ඉල්ලා ඉන්නවා මේ අයවැය සම්බන්ධයෙන් කතා කරපු වෙලාවේ අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ අතීතය අමතක කරන්න. ඒ තුවාල වෙච්ච ගඳ ගහන අතීතය අමතක කරලා අපිට පුළුවන් නම් එකහුවලා වැඩ කරන්න. නැත්නම් එහම අපිට ගරු සභාපතිතුමා එලා රජුරුවන්ගේ කාලේද පවතින මේ ගැටුම දක්වා යන්න වෙනවා. දැන් අපි රණවිරුවන්ට පඩිනඩි දෙන්න රණවිරුවන්ගේ නම්බු නාම ගැන කතා කරන්න අපි ඉස්සරහට යන්න අපි කතා කරනකොට ඒකම අපි මේ දමිළ ත්‍රස්තවාදීන් ගැන කතා
කරනවා. බුදුහාය කාලය අවසానයි.
සමහර කාරණා වැළුවම දිගින් දිගටම ගියාම විනාඩියක් දෙන අවසන් කරන්න ඒ කාරණේ.
අවසන් කරමු තුමා.
ඒ එහෙම වැළුවම සමහරලාට එහෙම ගියොත් අතීතෙටම යන්න වෙනවා. ඉතින් කවදාකවත් මේ තුවාල හොද වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ තුවාල හොද කරන්න අපිට තියෙන අපි එකිනෙකා අගය කරන දරු කරන සමාජයක් බිහි කිරීම තුළ විශේෂයෙන්ම මේ අපේ රණවිරුවන් සම්බන්ධයෙන් මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා දායකත්වය ලබා දෙන කිරී කාරණේ ගරු රාජ්‍ය මාතුමාට මතක් කරන ගමන්ම අපේ උදේන කිරින්දරි මැතිතුමාට කුමාර්සිං මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම
ස්තුතියි මිලර් ගරු ප්‍රපිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූල අසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ අපේ හිතවත් කුමාර්සිරි මන්ත්‍රීතුමත් උදේන කිරින්දිගොඩ මන්ත්‍රීතුමත් එක්ව ගෙනාපු යෝජනාවට අදහස් දක්වන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමනි, හමුදාවේ තනතුරු දෙද්දී ඒක ප්‍රවේශමෙන් කරන්න ඕනේ වැඩක්. ඒක ආවට ගියාට කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. තනතුර කියන එක, රෑන්ක් එක කියන එක බොහොම වැදගත්. ඒක වටිනවා කියන එක මං ප්‍රථමයෙන්ම මතක් කරන්න ඕනේ. අංක ආමප ඇලිරක් 1982 ඇල ඉරක් 305 වරන් හැතුලේ 9 හා 1982 හත්වෙනි මාසයේ 21 වෙනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ත්‍රිවිධ හමුදා වැටුප් හා දීමනා රෙගුලාසි 90 ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව විශ්‍රාම ගනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන් එලෙස විශ්‍රාමගත් දින සිට ඉවත් වූ දින සිට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දිනේ දක්වා ඔවුන් සේවයේ සිටියාසේ සලකා නිල උසස්වීම් වලට අනුරූප වන පරිදි කලින් කලට ඉහළ නංවනු ලබන වැටුප්පා දීමනා හිමිගන්වනු ලැබේ. ඊට අමතරව සේවයේ නිවත් වූ දින සිට සේවා විශ්‍රාම වැටුපක් සහ දුබලතා විශ්‍රාම වැටුපක්ද හිමිගන්වනු ලැබේ. ඒ අනුව එසේ ආබාධිතව විශ්‍රාම ගන්වනු ලබන අයව එක්වර වැටුපක් හා විශ්‍රාම වැටුපක් හා විශ්‍රාප වැටුපකට හිමිකම ලබා දී ඇත. තවදුරටත් අංක MOD ඇලිරක් 0.1 ඇලිරක් 20.21 චක්‍රලේඛනයේ මගින් මෙලෙස 55 දක්වා හිමිගනුවන සියලුම මූල්‍ය ප්‍රතිලාභවල එකතුව එලෙසින්ම ආබාධිත පුද්ගලයාගේ ජීවිතාන්තය දක්වාද ඔහුගේ මරණයෙන් පසුව වැන්දබුවගේ ජීවිතාන්තය දක්වාද හිමිගන්වනු ලැබේ. විශේෂගත පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනාව මගින් ඉහත අයවලුන්ට එකී වැටුප හිමිගන්වනු ලබන නිලය භාවිතා කිරීමට අවසර ලබා දීමට යෝජනා කරනු ලැබ ඇත. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පැවති කල කාලවකවානුවේදී ආබාධිත තත්ත්වයට පත් වූ අයවලුන්ගෙන් කොටසක් ඉහත අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සලසා ඇති වරප්‍රසාද ලබා ගනිමින් සේවයේ ඉවත් වූ අතර තවත් විශාල පිරිසක් එකී දුබලතාවයේ සහිතව કૃතිම අත්පා අත්වාරු භාවිතා කරමින් පවා තවදුරටත් හමුදා සේවයේ රැඳී සිටමින් මාතෘභූමියේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවයේ සුරක්ෂිත කරනු වස් ඔවුන්ගේ සේවයේ අත්‍යවශ්‍යම මොහොතේදී ස්වකීය දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන ලදී. එසේ සේවය කරන ලද අයවලුන් වෙත සේවය කාලය තුලදී හිමිගන්වනු ලද්දේ වැටුප හා දීමනා පමණක් වේ. මෙකී යෝජනාව ක්‍රියාත්මක කළහොත් ඉහත දක්වන ලද පරිදි ආබාධිත કૃතිම අත්පා අත්වාරු පවා භාවිතා කරමින් නමුත් සේවයෙන් ඉවත් වූ පිරිසට සාපේක්ෂව අඩු මූල්‍ය ප්‍රතිලාභයක් ලබමින් තවදුරටත් තම සේවයේ ලබා දෙමින් නියමිත නියමිත නිලයට උසස් වීම් උපයාගත් අයවලුන් වෙත බලවත් අසාධාරණයක් වන බව අපට නිරීක්ෂණය විය. ඔවුන් මාතෘභූමිය වෙත කරන ලද උත්කෘෂ්ට සේවය සඳහා නිසි ඇගෙවීමක් නොලැබෙන බව අපිට නිරීක්ෂණය විය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම අපි දැනට මෙම තත්ත්වයේ ඉන්න යුද හමුදාවේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හමුදා සමාජිකයන්ගේ යැපෙන්නන් සංඛ්‍යාව 22610යි, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතු හමුදා සමාජිකයන් සංඛ්‍යාව 22342යි. ක්‍රියාන්විත ප්‍රදේශ ඉඳුරාම ත්‍රස්තවාදී නොවන ක්‍රියා හේතුවෙන් මියගිය හමුදා සමාජිකයන්ගේ යැපෙන්නන් සංඛ්‍යාව 541යි, ක්‍රියාන්විත ප්‍රදේශවල ඉඳුරාම ත්‍රස්තවාදී නොවන ක්‍රියා හේතුවෙන් ආබාධිතු හමුදා සමාජිකයන් සංඛ්‍යාව 827යි. වාර්ෂිකව දරනු ලබන වියදම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම තත්ත්වය ලබලා දෙන්න බිලියන 36ක් අපි මෙම නිලධාරීන්ගේ පවුල් සහ යැපෙන්නන් සහ නිලධාරීන් වෙනුවෙන් දැනට වාර්ෂිකව ලබලා දෙනවා. එනිසා අපේ මූලික අභිප්‍රාය මෙම යෝජනාව ඔබතුමා ඉදිරිපත් කරේ සත්භාවයෙන්, ඒ ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙම ඉල්ලීම අපිට මීට පෙර විවිධ අංශවලින් විවිධ සංවිධානවලින් ආබාධිත රණවිරුවන්ගෙන් ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳව අපි පූර්ණ සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙහෙම කෙටි කාලයකින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි කියන එක බොහොම ගෞරවයෙන් ඔබතුමාට මතක් කරනවා. එම නිලධාරීන්ටත් අගෞරවයක් නොවන පරිදි. ඉතින් ඒක සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයත් ත්‍රිවිධ හමුදාවත් විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ කාරණාවක්. ඒ වගේම නිලය සම්බන්ධයෙන් ගන්න ඕනේ ප්‍රතිපත්තිමේ තීන්දුවක්, ඒක ඉදිරියටත් වළංගු වෙනවා. එතකොට ඒ තත්ත්වේ අපි කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා සාකච්ඡාවට බඳුන් කරගන්න ඕනේ. එම තත්ත්වය නිසා අපිට මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙන අතර යෝජනාවේ අන්තර්ගතය සහ අපේ අවසන් තීන්දුව ඉදිරි කාලයේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි ගරු එමුතුමා. පාර්ලිමේන්තුව හෙට උදෑසන 9:30ට යළි රැස් වෙනවා.